දයි ගරු අලි සහිර් මවුලාන මැත්තුමා ජෙස් බිෆෝ දැට් අලවතු වල මතුමා මුදසුන ගන්න ඒ උතුමාගේ නම යෝජනා කරන ගරු හෙක්ට අපුමා මැතුමා කඩ ච.
Thank you, Chair.
Yeah.
Bismillah.
Honorable Ali Sahir Maulana, 15 minutes you have.
Thank you, Chair. Article 20, subsection 2 of the International Covenant on Civil and Political Rights, which Sri Lanka has ratified, reads, any advocacy of national, racial, or religious hatred that constitutes incitement to discrimination, hostility, or violence shall be prohibited by law. I have to bring to the attention of this House of the recent skirmishes over the last few days, which have occurred in the jurisdictions of Gintota, Kurunduwata, Maha Hapugala, Ukuwata, and other areas in the Gold District. What began as a minor domestic dispute between two parties on the 13th of November has escalated to an extremely tense situation which reached its climax last evening, where unruly mobs attacked and set ablaze mosques, houses, business properties, and caused bodily harm to several individuals. Due to the mobilization of law enforcement, and the fact that the majority of those domiciled in the area exercised calm and restraint, the latest reports from the area, including that from Honorable Rauf Hakim, who rushed to the area and is presently monitoring the situation from the field, is that all is under control. Sir, what is important to note here is not just that total disregard of the law, but the propagation and channeling of intolerable communal fanatism through which the perpetrators used to justify their detestable and unlawful acts to escalate what was a minor issue to exponential proportions, one that could have become a large-scale communal riot. Honorable Chair, while we as a nation are seeking for the attainment of transitional justice after three decade long civil war in which all communities domiciled in Sri Lanka, the Sinhalese, Tamils, and Muslims, have all paid a heavy price. It is saddening to note that the religious acrimony, hate speech, and extremism is still prevalent in our country. Therefore, it is the absolute duty of our national government, formulated on the basis of good governance, social inclusions, and coexistence amongst all, that we rid our country of this hateful diatribe which is spawning and daunting precedent for the generation to follow. Honorable Sir, in our penal code, one would find many indictable instances relevant to hate speech and hate crime, prohibiting and making it convictable the act of insulting or creating disturbance to any persons and or assembly on religious grounds. Therefore, Mr. Chair, we already have the adequate laws to protect our citizens from such crimes. But I urge His Excellency the President, the Honorable Prime Minister, and the Honorable Minister of Law and Order to take a more proactive role to enforce these laws to ensure that such unspeakable acts are nipped in the bud before they escalate. With the advent of social media, the diffusion of such derogatory ideals are far more rampant than they have ever been. But through this development of technology, is also make it easier to law enforcement official to work proactively to identify these perpetrators and take them to justice before any harm can be committed. I would like to request all our citizens to maintain calm and exercise restraint to ensure that the actions of this renegade few does not translate to the sentiment of a populace. Having said that, sir, சட்டத்தையும் ஒழுங்கையும் பாதுகாக்க வேண்டிய பொறுப்பு எமது அரசாங்கத்திற்கும் சட்ட ஒழுங்கை பேணி பாதுகாக்கின்ற போலீசாருக்கும் மற்றும் சட்டத்தை பாதுகாக்கின்ற அனைத்து தரப்பினருக்கும் கடமையாகும். எமது நாட்டின் நலன் மீது அக்கறை கொண்ட சிவில் சமூகங்கள் நாட்டிலே சாந்தி சமாதானத்தை விரும்புகின்ற அனைத்து பிரஜைகளினதும் கரிசனையும் பொறுப்பும் எதிர்பார்ப்பும் இதுவேயாகும். இப்போதெல்லாம் எதிர்பார்க்காத சூழ்நிலையில் துரதிருஷ்டவசமாக இடம்பெறுகின்ற வீதி விபத்துக்கள் கூட விபரீதமான முறையிலே விஸ்வரூபம் எடுத்து விகாரப்படுத்தப்பட்டு வன்முறையாக வெடிக்கின்ற ஒரு சூழ்நிலை காலி மாவட்டத்தில் ஜின்தோட்டை பகுதியில் ஏற்படுத்தப்பட்டுள்ள பரிதாப நிலையை தான் இங்கு முன்வைக்கின்றேன். தற்செயலாக ஏற்பட்ட ஒரு விபத்தில் பாதிக்கப்பட்ட ஜின்தோட்டையைச் சார்ந்த பெண்மணி வைத்தியசாலையில் அனுமதிக்கப்பட்டிருக்கின்றார். இந்த நிகழ்வு விதானகுட பிரதேசத்தில் கை குழந்தையுடன் வீதியில் நடந்து கொண்ட ஒரு முஸ்லீம் பெண் ஒருவரை மோட்டார் சைக்கிளில் பயணித்த ஒருவர் மோதியதன் மூலமாக ஏற்பட்ட விபத்தாகும். இந்த விபத்து இடம்பெற்ற வேளையில் எந்தவித அசம்பாவிதமும் இடம்பெறவே இல்லை. ஆனால் நேற்று முன்தின இரவு 14ஆம் தேதி மாலை வேளையில் சில முஸ்லீம் இளைஞர்கள் வலமை போல் அண்மையில் உள்ள சிங்கள மக்கள் செறிந்து வாழ்கின்ற பிரதேசத்தினூடாக பயணித்துள்ளனர். இதன்போது அந்த இளைஞர்களை பல இளைஞர்கள் தாக்கியுள்ளார்கள். அதனைத் தொடர்ந்துதான் அங்கே அமைதியின்மை நிலை ஏற்பட்டிருக்கின்றது. இரு தரப்பினரும் மோதிக்கொண்டிருக்கின்றார்கள் என அறிவிக்கப்படுகின்றது. இதேவேளை குறித்த சம்பவத்துடன் எந்தவித தொடர்பும் இல்லாத இந்த நிகழ்வை பற்றி தகவலும் அறியாத ஒருவர் மகரிப் தொழுகைக்கு சென்று வீடு திரும்பிக் கொண்டிருக்கின்ற வேளையில் வழிமறிக்கப்பட்டு தாக்கப்பட்டுள்ளார். அவர் கராப்பிட்டிய வைத்தியசாலையில் அனுமதிக்கப்பட்டு சிகிச்சை பெற்றுக் கொண்டு வருகின்றார். மேலும் இதைத் தொடர்ந்து போலீசார் சம்பவ இடத்திற்கு விரைந்து சென்று நிலைமையை கட்டுப்பாட்டிற்கு கொண்டு வருவதற்கு முயற்சித்தே இருக்கின்றார்கள். விசேட அதிரடிப்படைகளும் கொண்டு வரப்பட்டு பாதுகாப்பு கடமைகள் ஈடுபடுத்தப்பட்டனர். இதனை அடுத்து சுமார் 10 மணி அளவிலே நிலைமை பூர்ண கட்டுப்பாட்டுக்கு கொண்டு வரப்பட்டிருக்கின்றது. ஆனால் இந்த நிலைமை மீண்டும் நேற்றிரவு தொடர்ந்திருக்கின்றது. அமைதியினை ஏற்பட்டிருக்கின்றது. இவ்வாறு திடீரென்று ஏற்படுகின்ற சாதாரண சில விபத்துக்கள் அல்லது சிறு சிறு நிகழ்வுகள் மீது திடீரென்று ஆத்திரமடைந்து அவ்வாறான சூழ்நிலைகள் ஆவேசம் கொண்டு வன்முறைகள் வெடிக்கக்கூடிய நிலைமையை ஏற்படுத்தி அதனை பூதாகரமாக்குவதற்கு திட்டமிட்டு செயல்படுகின்ற சில குழுக்கள் வெளியிலிருந்து வாகனங்கள் மூலமாக வந்து வன்முறைகளில் ஈடுபடுகின்றார்கள் என்பது வருத்தத்தக்க விடயமாகும். இந்த அடிப்படையில் தான் காலியில் உள்ள ஜின்தோட்டை பகுதியில் முஸ்லிங்களுக்கு எதிரான அராஜகங்கள் தாக்குதல்கள் மற்றும் பள்ளிவாசல்களுக்கு சேதமேற்றப்படுத்தல் கடைகள் சூறையாடப்பட்டு வீடுகள் அடித்து நொறுக்கப்பட்ட ஒரு பதற்றமான சூழ்நிலை உருவாக்கி கடந்த 2 தினங்களாக வன்முறை சம்பவங்கள் நடைபெற்று கொண்டிருக்கின்றன. இந்த தாக்குதல்களில் ஈடுபட்டவர்கள் யாராக இருந்தாலும் சட்டம் ஒழுங்கின் மூலமாக தகுந்த நடவடிக்கை எடுக்கப்பட வேண்டும். அவர்கள் சட்டத்தின் முன்னால் எந்த விதமான தகுந்த நடவடிக்கை எடுக்க வேண்டும். அந்த சமூகத்தராக இருந்தாலும் வன்முறைக்கு காரணமானவர்கள் உரிய சட்ட ஒழுங்கினூடாக கைது செய்யப்பட்டு பாகுபாடின்றி விசாரணை செய்யப்பட்டு தண்டனை வழங்கப்பட வேண்டும் என்பதுதான் நாட்டின் சட்டத்தின் மீதும் மக்கள் நம்பிக்கை கொள்வார்கள் என்ற அடிப்படையில் நான் சொல்கின்றேன். இஃப் யூ ஆர் டு ப்ரொமோட் அண்ட் அச்சீவ் அண்ட் ஓவர் ஆக்டிங் மோரல் கம்பாஸ் ஆஃப் ஃபார் ஆல் ஸ்ரீலங்கன் ஆஸ் அ ஹோல் தென் ஜஸ்டிஸ் ஷுட் பி ப்ரிவெயில். I would like to request all our citizens to maintain calm and exercise restraint to ensure that the action of a deranged few does not translate to the sentiment of a populace. Everyone is answerable to the law, be they Sinhalese, Tamils or Muslims, and respect for the law of the land should come first, coupled with patriotism for Mother Lanka amongst all communities, with respect and harmony for all. After all, there is more than unites us than there is that divides us. Let us make that a reality. Thank you. Thank you, Chair.
Kanchana Jayasekara Mantrithuva. ඔබතුමාට විනාඩි 20ක් තියෙනවා.
ස්තුති මුලාසනේ උපනගරු මන්ත්‍රීතුමනි, අද දවසේ විවාදයට එක්වෙමින් විශේෂම ආරක්ෂක අමාත්‍යාංශයත් එවැගේම ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයත් එවැගේම නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන කටයුතු අමාත්‍යාංශ පිළිබඳ වචන කීපයක් ප්‍රකාශයටපත් කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අර මූලාසනය වුණ මන්ත්‍රීතුමනි, මේ වෙලාවේ අද දවස ගත්තම අපි ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂ ගැන කතා කරන වෙලාවේ අද දවස සුවිශේෂී දවසක් වෙනවා. මේ රටේ අපි සියලු දෙනාට, මේ සභාගාර බින සියලු දෙනාට අපිට ඒ ජීවත් වීමේ අපේ අභයදානය ලබා දී ඒ ගෞරවනීය කටයුත්ත කරපු පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්මදිනය අදට එබිලා තියෙනවා. එනිසා මම මේ අවස්ථාවක් කරගන්නෝ ඒ අපිට 30 අවුරුදු යුද්ධයක ඒ ත්‍රස්තවාදී පරාජයට පත් කරලා අපි සියලු දෙනාට ඒ නිදහස භූමිකාව ලබා දීපු මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඒ උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් එකතු කරන්නත්. විශේෂයෙන් මගේ කතාව කරු සභාපතිතුමනි, මම යොදාගෙන තිබුණේ විශේෂම දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයත් නීතිය හා සාමය අමාත්‍යාංශ කියන ඒ අමාත්‍යාංශ දෙක පිළිබඳව සාකච්ඡා කරන්න. කෙසේ නමුත් මේ සභාගර්භ ඉන්න විට විමල් වීරවංශ ඇමතිතුමාගේ කතාවෙන් පසුව කතා කරපු දයාසිරි ජයසේකර ඇමතිතුමා කරුණු කීපයක් අනාවරණය කරා. ආරක්ෂක අමාත්‍යාංශ යටතේ රුසියානු ආණ්ඩුවත් සමග ඒකාබද්ධ ව්‍යාපෘතියක් හැටියට මෙහෙට ආනයනය කරන්න තිබෙන, නාවික හමුදාවට ආනයනය කරන්න තිබෙන යම්කිසි නැවක් පිළිබඳව මම දයාසිරි ජයසේකර ඇමතිතුමාට මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කර අපිට ලැබිලා තියෙන කරුණු විශේෂයෙන් මම මේ සභාවට ඉදිරිපත් කරන්න කැමති ගරු සභාපතිතුමනි, මේ ගිවිසුම මගේ අතේ ගිවිසුම තියෙනවා 2010 අවුරුද්දේ ශ්‍රී ලංකා ආණ්ඩුවත් ඒ වගේම රුසියානු මහා ආණ්ඩුවත් විසින් එළඹෙච්ච ගිවිසුම පෙබරවාරි මාසේ 8 වෙනිදා 2010 අවුරුද්දේ. මේ ගිවිසුමට අනුව ඒ රුසියානු ආණ්ඩුව එකඟ වුණේ ගරු සභාපතිතුමනි රුපියල් ඩොලර් මිලියන 300ක ණය ආධාරයක්. ණයක් වශයෙන් තමයි, ආධාරයක් නෙමෙයි, ණයක් වශයෙන් තමයි යම්කිසි මේ රටේ ජාතික ආරක්ෂාවට අවශ්‍ය ඒ පහසුකම් සැපයීම එකඟතාවයට එකතු වුණේ. ඒ එකඟ වීමේදී ඔවුන් ඉදිරිපත් කරපු කරුණු උනේ කරුණු 8ක්. ඒ කරුණු 8ෙන් විශේෂම හෙලිකොප්ටර්, ඒ වගේම ප්‍රහාරක හෙලිකොප්ටර්, ඒ වගේම ට්‍රාන්ස්පෝටේෂන් හෙලිකොප්ටර්ස්, ඒ වගේම මේ හෙලිකොප්ටර් මේන්ටෙනන්ස් ඇන්ඩ් රිපයර් සෙන්ටර් එකක්, ඒ වගේම පෙට්‍රල් ක්‍රාෆ්ට් එකක්, ඒ වගේම ඇමිනිෂන් ආමර්ඩ් පර්සනල් කැරිය එකක්, මේ වගේ කරුණු 8ක් තමයි මේ ඩොලර් මිලියන් 300 ඇතුළේ එකඟතාවයට ආවේ. ඒ ඩොලර් මිලියන් 300 ඇතුළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ පවතින සමයේදී මේන් MI-171 යාන 12ක්, හෙලිකොප්ටර් යාන 2ක්, MI-171 යානාවක් වැනි කරුණු වලට එකඟතාවය ඇවිල්ලා 2013 අවුරුද්දේ ඩොලර් මිලියන 142ක් වෙනුවෙන් ඒ ලැබිච්ච ණය ආධාරේ ණය ප්‍රමාණයෙන් යම්කිසි භාණ්ඩ ප්‍රමාණයක් මේ රටට ලබාගෙන තිබුණා. නිසා ඒක ඇත්ත. එතුමා කියපු එක දයාසිරි ජයසේකර ඇමතිතුමා 158ක් ඉතිරි වෙලා තියෙනවා ඒ ණය ප්‍රමාණය. නමුත් අපි කල්පනා කරන සභාපතිතුමනි, ණයක් ලබා දුන්නට ඒ ණය ලබා ගන්නම අපිට අවස්ථාවක් තියෙනවද කියන එක. මොකද මේ කොයි විදියකින් ගත්තත් දැන් අද මේ ආණ්ඩුව දිගින් දිගටම මේ අයවැයෙත්, පහුගිය අයවැයෙත් තුනෙත් දිගින් දිගටම ප්‍රකාශයට පත් කරෙත් අපේ ආණ්ඩුව පරාජයට පත් කරන්න. ඒ වේදිකාවක් ගානේ ගියේ වෙන මොනවත් නෙමෙයි, රාජපක්ෂ ආණ්ඩුවෙන් ගත්ත ණය බර නිසා මේ රට ණය උගුලක හිර වෙලා තියෙනවා කියන එක. ඒක තමයි ප්‍රධාන මාතෘකාව කරගත්තේ. මේ රජය ඉදිරිපත් කළ තියෙන හැම ආර්ථික ලියවිල්ලකම රජය ජනතාව මත බදු පටවන්නේ මේ ණය බරෙන් නිදහස් වෙන්න ඕනේ නිසා අපි මේ බදු බර පටවන්න සිද්ධ වෙලා තියෙනවා කියන කාරණය නිසා. නමුත් අද අර විමල් ලිවරන්ස අමතුමා කිව්වා වගේ මේ රටේ විවිධ ප්‍රශ්න තියෙද්දි එක පැත්තකින් රටේ එක්තරා කලාපයක් නියගෙන් බැටකනවා, ඒ වගේම අපි නියෝජනය කරන දිස්ත්‍රික්ක, මාතර දිස්ත්‍රික්කයේ පහුගේ කාලේ දරුණු ගංවතුරට මුහුණ දුන්න මේ සියලු පීඩනයන් යටත ඉන්න ලංකාවට මේ ඩොලර් මිලියන 158ක ණයක් අරගෙන ඒ ණය තුලින් නාවික හමුදාව ශක්තිමත් කරන්න අපි ඒකට කිසි ගැටලුවක් නැහැ කරුවාජ ජමතුමනි ඒක කිසි ගැටලුවක් නැහැ ජාතික ආරක්ෂාව ශක්තිමත් වෙන්න ඕන නමුත් මේක අවශ්‍යතාවයක් තියෙනවද කියන කාරණේ පිළිබඳව අපි සලකලා බලන්න ඕන විශේෂයෙන්ම මේ ලියවිල්ල 90 මගේ ගාව තියෙන ලියවිල්ල 90 මේ එකඟතාවයේ 90 මේ ඉතුරු ඩොලර් මිලියන 158ට මේ නැව පමණක් නෙමෙයි යෝජනා කරලා තිබුණේ නැවට වටිනාකම දීලා තිබුණේ ඩොලර් මිලියන 70ක් විතරයි දැන් ඒ ඩොලර් මිලියන 70ක් වටිනාකමක් දීපු නැව දැන් අවුරුදු 3කට පස්සේ ඩොලර් මිලියන 158ක් වුණේ කොහොමද කියන ගැටලුව තියෙනවා ඩොලර් මිලියන 88කින් ඒ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා මූලික එකඟතාවයට පසුව සර් මේ කරුණු පිළිබඳව අපි හොයලා බලන්න ඕන ඒක තමයි මම ගරු දයාසිරි ජයසේකර අමාත්‍යතුමාගෙන් ඇහුවේ මේකේ කමිටු වාර්තා තුනක් ඉදිරිපත් වෙනවා කියන අපිට වාර්තා වෙලා තියෙනවා වැත්තෑව කමිටුව ඒ වැත්තෑව කමිටුව නියෝජනය කරපු රිය ඇඩ්මිරල් වැත්තෑව මහතා මේ වෙලාවෙ ඉන්නේ ආරක්ෂක මණ්ඩල ප්‍රධානිය හැටියට ඇමරිකා එක්සත් ජනපදයේ ලංකාවේ නියෝජිත හැටියට ඒ වගේම දෙවෙනි කමිටුව රණසිංහ කමිටුව රණසිංහ කමිටුව නියෝජනය කරපු නාවික හමුදාපතිවරයා තමයි අද වර්තමානින් නාවික හමුදාපතිවරයා තමයි රණසිංහ කමිටුව නියෝජනය කරේ තුන්වෙනි කමිටුව රොසයිරෝ කමිටුව ඒ රොසයිරෝ කමිටුව නියෝජනය කරපු පුද්ගලයා තමයි අද චීෆ් ඔෆ් ස්ටාෆ් හැටියට නාවික හමුදාවේ ඉන්නේ සර් මේ කමිටු තුනේම අපිට වාර්තා වෙලා තියෙන කරුණු ආවේ ලංකා ලොජිස්ටික් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරිවරයා ජයන්ත වික්‍රමසිංහ මහත්තයා අපිට පහුගිය කාලේ අපි දැක්කා ලිපි ලේඛන ගණනාවක් ලියලා තියෙනවා Sunday Times පුවත්පතේ තියෙනවා මේ වෙබ් අඩවිවල ලිපි ගණනාවක් ලියලා තියෙනවා මේ ලිපි වලින් කියවුනේ වෙන මොනවත් නෙවෙයි මේ කමිටු වාර්තා තුනෙන්ම ප්‍රතික්ෂේප කරපු නැවක් ලංකාවට මේ අවස්ථාවේ අවශ්‍ය වෙනවද කියලා ඒ වගේම තමයි කරුණ අනාවරණය මම වැරදිනම් නිවැරදි කරන්න පුළුවන් අපේ රාජ්‍ය ආරක්ෂක ඇමතුමාට මේ කටයුත්ත සිදුවෙන අවස්ථාවේ වර්තමානයේ ප්‍රධාන මාණ්ඩලික අපේ රවි විජේගුණරත්න හිටපු නාවික හමුදාපතිවරයා හිටපු නාවික හමුදාපතිවරයා තමයි මේ කමිටුවේ අවසාන වාර්තා වෙනකොට දෙවෙනි වාර්තා වෙනකොට හිටපු නාවික හමුදාපතිවරයා ඒ නාවික හමුදාපතිවරයා ලියුමක් යවලා තියෙනවා මේ රොස් ඔබරෝන් කියන රුසියානු ආණ්ඩුවත් සමග ඒ ලංකාවේ ආණ්ඩුවේ ලොජිස්ටික්ස් ආයතනයේ ලොජිස්ටික්ස් සහ ටෙක්නොලොජි ආයතනයේ අර සේවා සපයනවා වගේම තියෙන රුසියානු ආණ්ඩුවේ ඒ සේවා සපයන්නේ රොස් ඔබරෝන් කියන ආයතනයේ ඒ රොස් ඔබරෝන් ආයතනයේ ලියුමක් යවලා තියෙනවා නාවික හමුදාවේ මේක කිසිම අවශ්‍යතාවයකට සපුරන අවශ්‍ය නැවක් නෙවෙයි ඒ නිසා මේ නැවේ අවශ්‍යතාවයක් නාවික හමුදාවට නැහැ කියලා ඒ නැහැ කියලා යවපු නාවික හමුදාපතිවරයාම ඔහුට මාස 6ක සේවා දුගුවක් හම්බුනාම දවස් 2කට පස්සේ ලියුමක් එවනවා නෑ අපි සූදානම් අර අපි ප්‍රතික්ෂේප කරපු නැව පිළිබඳව නැවත සාකච්ඡා කරන්න කියලා මේ සාකච්ඡාව නැවත ආරම්භ වෙනවා ඒ ආරම්භ වෙලා එතුමා මාස 6ක කාලයක් නාවික හමුදාපතිවරයා හැටියට ඉන්නවා එතුමාගේ කාලෙදි මේක ආයේ නැවතවරක් යනවා නැවත කමිටුවකට ඒ කමිටුවට ගිහිල්ලා ඒ කමිටුනොත් එක නිර්දේශ ලැබෙන්නේ නැහැ නමුත් එතුමා යනවා මාණ්ඩලික ප්‍රධානිය හැටියට තනතුරු ලැබිලා යනවා ඊට පස්සේ එනවා සින්නයි ට්‍රැවිස් සින්නයි මහත්තයා එනවා නාවික හමුදාවේ නාවික නව නාවික හමුදාපතිවරයා හැටියට හැබැයි මාස 3යි යන්නේ එතුමාගේ සේවා දිගුවක් හම්බෙන්නේ නැහැ එතුමා විශ්‍රාම යනවා දැන් අපි දැක්ක මාධ්‍ය ප්‍රකාශලා කිව්වා මේ ගායන්ත කරුණාතිලක ඇමතුමා හිටු මාධ්‍ය සාකච්ඡාවේ රාජ්‍ය සේනාවත් ඇමතුමා කිව්වා නෑ ට්‍රැවිස් සින්නයි මහත්තයා අපි විශ්‍රාම ගන්නුවේ තව ඉන්නවා පොලිමක් ඉන්නවා ඒ වගේ කට්ටියට දෙන්න කියලා ඒක හොඳයි නමුත් ඊට ඉස්සෙල්ලා රවි විජේගුණරත්න මහත්තයර සේවා දිගුවක් දෙන්නකට හිතුවේ නැද්ද ට්‍රැවිස් සින්නයි මහත්තයර මාස දෙකෙන් යන්න වෙනවා එළියට කියලා ඇයි රවි විජේගුණරත්න මහත්තයා විතරක් එනං ඒ සේවා දිගුව දීලා ට්‍රැවිස් සින්හගේ කාල සීමා ප්‍රමාද කරේ එසම මේ සියලු කරුණු කාරණාවල්දී අපිට තේරෙනවා යම් කිසි ආකාරයක මන් දන්නේ ආණ්ඩුවේ මොන පාර්ශ්වයද මේ ආණ්ඩුවේ කටයුතු මේක අපහසුතාවයට පත් කරගන්න කියලා ජනාධිපතිතුමා අපහසුතාවයට පත් වෙන යම් කිසි කණ්ඩායමක් උත්සාහ කරනවද නැත්නම් අගමැතිතුමා ප්‍රමුඛ කණ්ඩායම අපහසුතාවයට පත් කරන කණ්ඩායමක් උත්සාහ කරනවද මේ මොන විදියට කරත් මේ ආණ්ඩුව බැඳුම් කරේ දෙවනි ලොංකු වංචාව මේ ආණ්ඩුව කරන වංචාව සිද්ධ වෙන්නේ මේ නාවික හමුදාව විසින් මිලදී ගන්න දැන් මේ සූදානම් කරන ඒ නාවික යාත්‍රාතුලින් ඒ නිසා මම විශේෂ මිල්ලීමක් කරනවා ගරු රාජ්‍ය මන්ත්‍රීවගේ උත්තරයක් අපි බලාපොරොත්තු වෙන තුමයි කතාවේදී මේ පිළිබඳව වාර්තා තුනක් තියෙනවා නම් වාර්තා තුනේ සහතිකයක් දීලා තියෙනවා නම් නාවික හමුදාව නෑ මේ අපි නාවික හමුදාවට මේක අවශ්‍යයි කියලා ඒ වාර්තාව මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න කිසි ගැටලුවක් නෑ නාවික හමුදාවේ ඒ වාර්තා තියෙනවා නම් ඒක කිසි ගැටලුවක් නෑ නමුත් මේ මුල් එකඟතාවයේ තියෙන ඩොලර් මිලියන 70ක තිබුණු නාවික යාත්‍රාව කොහොමද ඩොලර් මිලියන 158 දක්වා වැඩි වුණේ කියලා මේකේ තව කරුණු කරනවා ගන්නවත් තියෙනවා ගරු සභාපතිතුමනි දැන් මේ ලංකා ලොජිස්ටික් ආයතනය හරහා මේ කරුණු මෙහෙම වෙද්දි සේවා සපයන ආයතන වුණත් අපි දන්නවා මේවට ලෝකල් ඒජන්ට්ලා ඉන්නවා. අපේ ආණ්ඩුව කාලෙත් ලංකා ලොජිස්ටික් ආයතනය හරහා ඒ යම්කිසි ගනුදෙනු කරද්දී ඒ සඳහා ලෝකල් ඒජන්ට්ලා ඉන්නවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. ඒ ලෝකල් ඒජන්ට්ලා ඉන්නෙද්දී අද මේ ලෝකල් ඒජන්ට්ලා හැටියට කටයුතු කරන පුද්ගලයන් ගැන අපි සැකයක් තියෙනවා. දැන් මේකේ පත්‍රවල තිබුණා, මේක සමාජ වෙබ් අඩවිවල තිබුණා, විවිධ මාධ්‍ය වාර්තා තිබුණා. මේ කටයුතු කරන්න මහරජා ආයතනයේ යම්කිසි සමාගම කණ්ඩායමක් සූදානම් වෙලා ඉන්නවා කියලා. දැන් මේ පහුගිය කාලේ තිබුණු පත්‍ර වාර්තාවල තියෙනවා ෂෙවොන් ඩැනියල් කියලා පුද්ගලයෙක් පිළිබඳව. කැපිටල් මහරජා ආයතනයේ ගෲප් ඩිරෙක්ටර් ෂෙවොන් ඩැනියල් කියලා පුද්ගලයා පහුගිය දවසේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රුසියානු සංචාරය කරද්දී මේ විශේෂ නියෝජිතයෙක් හැටියට සම්බන්ධ වෙනවා රුසියානු සංචාරයට. අපි දන්නේ නැහැ මාධ්‍ය වෙනුවෙන් සම්බන්ධ වුණේ නැද්ද කියලා. ඒක මම දන්නේ නැහැ. නමුත් වැරදි නම් නිවැරදි කරන්න ඔහු විශේෂ නියෝජිතයෙක් කරේ සම්බන්ධ වෙනවා. ඒ වගේම පහුගිය අවුරුද්ද කාලය තුල එතුමාගේ ගමන් වාර දිහා හොයලා බැලුවම පේනවා රුසියාවට ආපු එළියට ගිය අවස්ථා ගන්න කීයද කියලා බැලුවොත් එහෙම මම හිතන්නේ අපිට සැකයක් නතු වෙනවා මේ පුද්ගලයා මේ ලෝකල් ඒජන්ට් හැටියට කටයුතු කරන පුද්ගලෙද්ද කියලා. ඒ වගේම මේ දොස්තර සමන් වීරසිංහ ආචාර්ය සමන් වීරසිංහ කියන පුද්ගලයා තමයි අද දවසේ රුසියානු තානාපති කාර්යාලයේ තානාපතිවරයා හැටියට ඉන්නේ. එතුමාගේ කාලෙත් අවසන් වුණා පහුගිය අවුරුද්දේ. නමුත් එතුමාටත් සේවා දිවිහක් හම්බෙලා තියෙනවා. එසේ එතුමාගේ හා මේ ෂෙවොන් ඩැනියල් කියන පුද්ගලයාගේ තියෙන මිත්‍ර සම්බන්ධතාවය පහුගිය කාලයේ පුරාවට ලංකාවේ ආවම ඔවුන් එකට එකතු වෙලා කරපු කටයුතු දිහා බැලුවම ඒ වගේම ෂෙවොන් ඩැනියල් කියන පුද්ගලයා රුසියාව යන යන සැරේට තානාපති වරප්‍රසාද පාවිච්චි කරලා තානාපති කාර්යාලයේ ඉන්න ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානියා වෙනවා නම් ගුවන්තොටුපළට ෂෙවොන් ඩැනියල් අරගෙන එන්න කියලා ෂෙවොන් ඩැනියල්ට අවශ්‍ය පහසුකම් දෙන්න කියලා මෙතන යම්කිසි ආකාරයක ගනුදෙනුවක් වෙනවා කියන එක පැහැදිලිව තියෙනවා. ඒ නිසා මේකෙන් අපිට වෙන්නේ අර බැඳුම් කර වංචාවේදී මං හිතන්නේ මේ ආණ්ඩුව විශාල අපහසුතාවයකට පත් වුණා. කෝප් කමිටුවේ නියෝජනය කරන සියලු මන්ත්‍රීවරු මේ අපහසුතාවයකට පත් වුණා. මේ තුලින් මේ රට තව තවත් පල්ලෙහාට යනව මිසක් ඉදිරියට යන්න අපිට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම විශේෂයෙන්ම අවධාරණය කරනවා මම මේ තියෙන සියලුම පහුගිය ආණ්ඩුව විසින් එකඟතාවය පළ කරපු ඒ ගිවිසුම මම හැන්සාඩ් ගත කරනවා. ඒ වගේම අවශ්‍ය දොරතුරු තියෙනවා අපිට කතා කරන්න පුළුවන්. අපි බලාපොරොත්තු වන ආණ්ඩු පාර්ශ්වයෙන් ඒ සඳහා යම්කිසි පිළිතුරක් ලැබෙයි කියලා. ඒ වගේම ගරු සභාපතිතුමනි මේ අපේ ජාතික අපේ නීතිය හා සාමය අමාත්‍යංශ පිළිබඳව වචන කීපයක් කතා කරන්න මම අවස්ථාවක් කරගන්නවා. ගරු සභාපතිතුමනි දැන් අපි පහුගිය අවුරුදු දෙකහමාරෙදී මේ ආණ්ඩු පක්ෂින පිරිස් විශේෂම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු දෙනාට අපිට කරන්න පුළුවන් චෝදනා සියල්ලම කරා. පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ පවුලේ සියලු සමාජිකයන් ඒ වගේම මේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් මම හිතන්නේ ගිය නැති තැනක් නැහැ. අපි ජනාධිපති විශේෂ කොමිසම් සභා ගණනාවකට ගියා. අල්ලස් දූෂණ කොමිසම් සභාවලට ගියා. FCID ආයතනයට ගියා. අධිකරණ වලට ගියා. මේ සියලු කරුණු පහුගිය කාල තුලදී සිද්ධ වෙච්ච දේවල්. නමුත් මේ අවුරුදු දෙකහමාර ගමනේ තුල ඒ චෝදනා කරපු දේවල් වලින් අද දවසේ ඔප්පු කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ මොනවද කියන එක අපි බලන්න සැකයක් තියෙනවා. නමුත් පහුගිය අවුරුදු එකහමාර තුල මේ ආණ්ඩුව විසින් කරපු බැඳුම් කර වංචාව නිසා දැන් බැඳුම් කර කොමිසම දාලා තිනෝ අවුරුද්දක කාලයක්. ඒ බැඳුම් කර කොමිසම පටන් ගත්ත දවසේ ඉඳලා ඒ ආපු කරුණු දිහා බැලුවම ගරු සභාපතිතුමනි ඒ කොමිසමෙන් ආපු කරුණු වලට නීතිය ක්‍රියාත්මක වෙන විදියයි ඊළඟට අර පහුගිය ආණ්ඩුවේ අර දූෂණ චෝදනා පිළිබඳ චෝදනා ලක් කරලා ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳවයි දෙවිධයකට ක්‍රියාත්මක පිළිබඳව අපේ බලවත් විරෝධතාවය පළ කරනවා. විශේෂයෙන්ම පොලිසිය මේ වෙලාවේ හසුරවන්නේ මම දන්නවා සාගල් රත්නායක ඇමතුමා. මම එතුමාට මේකේ වගකීම කියන්නේ සමහරවිට එතුමාගේ පාලනයෙන් තොරව මේ කටයුතු සිද්ධ වෙන්නේ. එතුමාගේ පාලනයෙන් නෙවෙයි. මම දන්නවා එතුමා ඇඟිලි ගහන්න යන්නේ නැහැ පොලිසිය කටයුතු වලට. මම දන්නවා එතුමාත් එක්ක මම කතා කරලා තියෙන අවස්ථා කිහිපයකදීම අපි දන්නවා මාතර දිස්ත්‍රික්කයේ දේශපාලන කරන ප්‍රතිවිරුද්ධ දේශපාලකෙක් නෙක් වුණත් මම දන්නවා එතුමා ඒ පොලිසිය කටයුතු වලට ඇඟිලි ගහලි ගන්න නැහැ. ඇඟිලි ගහලි ක්‍රීමයක් කරන්න යන්නේ නැහැ. නමුත් එතුමාගේ යටතේ තියෙන ඒ ආයතනයක් විසින් විශේෂයෙන් පහුගිය කාලේ පුරාම අපේ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන යම්කිසි මන්ත්‍රීවරයෙක් ඉන්නවා නම් චෝදනාවක් තියෙනවා නම් ඔවුන්ට කටයුතු කරපු ආකාරය පිළිබඳව අපිට පැහැදිලි අප්‍රසාදයක් තියෙනවා. පොලිසිය කරුණු වාර්තා කරන විදියට තමයි ගරු සභාපතිතුමනි උසාවියේ නඩුකාරයට නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුවට ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි දැක්ක පහුගිය මීට මාසයකට ඉස්සෙල්ලා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මත්තල ගුවන්තොටුපළ විකිණීම පිළිබඳව යම් කිසි කතාබහක් ඇති වුණා. අපි නිමල් සිරිපාද සිල්ල අමතුමත් කිව්වා නෑ විකිණීම් කටයුතු කරන්නේ නෑ කියලා. නමුත් විවිධ පාර්ශ්වවලින් කිව්වා අගමැතිතුමාගේ එකසරයක් කිව්වා නෑ මේක අපි බදු දෙන්න සිද්ධ වෙනවා කිව්වා. ඒ සිද්ධ වෙනවා කිව්වම හම්බන්තොට ජනතාව එදා දවසේ පාරට බැස්සා. එදා දවසේ පාරට බැස්සම ඒ උද්ඝෝෂණයට විරුද්ධව එදා දවසේ පොලිසිය ක්‍රියාත්මක වෙලා තහනම් නියෝගයක් ගත්තා. ඒ තහනම් නියෝගයක් අරගෙන ඒ සාමකාමී උද්ඝෝෂණය පවත්වන වෙලාවේ පොලිසියෙන් පහර දුන්නේ ජනතාවට පමණක් නෙවෙයි මාධ්‍ය වේදිනුත් පහර දුන්නා. රූපවාහිනී මාධ්‍ය තුලින් අපි දැක්කා. අපි දැක්කා ජාතික මාධ්‍යෙන් පමණක් නෙවෙයි අන්තර්ජාතික වුණත් මේ මාධ්‍යෙන් අපි දැක්කා. නමුත් අද දවස වෙනකන් අපි කනගාටුයි ගරු මුලාසිරිබුණ මන්ත්‍රීතුමනි අද දවස වෙනකන් ඒ අපේ මාධ්‍ය වේදිනුත් පහර දීපු ඒ වගේම උද්ඝෝෂණය කරන අසරණ මිනිස්සු පහර දීපු ඒ පොලිස් නිලධාරීන් වෙනුවෙන් අද වෙනකන් මේ නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ. නීතිය ක්‍රියාත්මක වෙනකොට මොකක්ද උනේ? හම්බන්තොට දිස්ත්‍රික්කයේ සේවය කරපු මේ නිලධාරියා ඔහුගේ ගම වෙච්ච මාතර දිස්ත්‍රික්කයේ සාන මාරුවක් ලැබුවා. මාතර දිස්ත්‍රික්කයේ සාන මාරුවක් ලැබුවා විතරක් පමණක් නෙමෙයි අද වෙන විට අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව මම වැරදි නම් නිවැරදි කරන්න පුළුවන් නීතිය හා සාමය ගරු කටයුතු ඇමතුමාට අද වෙන විට අපිට තොරතුරු ලැබිලා තියෙන්නේ එතුමාව පත් කරලා තියෙන්නේ වැඩ බලන්න නීති අංශයේ ප්‍රධානියා හැටියට දකුණු පළාතේ. දැන් කන පැලෙන්න ගහන පොලිස් නිලධාරියා මාතරට ට්‍රාන්ස්ෆර් කරනවා. ට්‍රාන්ස්ෆර් කරන පමණක් නෙවෙයි දකුණු පළාතේ නීති අංශයේ ප්‍රධාන කාර්යාලයේ වැඩ බලන නිලධාරිය හැටියට ඔහුපත් කරනවා. සෝ මේක තමයි අද මේ ආණ්ඩුව තුලින් ක්‍රියාත්මක කරන නීතිය. අපි දැක්කා මේ උද්ඝෝෂණය අවසන් වෙලා අපි දැක්කා මාස එකමාරක වෙනි කාලයක් 42කට ආසන පිරිසක් අපේ ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඩී.වී. චානක මන්ත්‍රීතුමා ඇතුළු පළාත් සභා ඇමතිවරු හිටපු මන්ත්‍රීවරු මේ සියලු දෙනා බන්ධනාගාරගත වෙලා හිටියා සති 4ක කාලයක්. නමුත් තවමත් වාර්තා කළේ නැහැ උසාවියට කරුණු ඔවුන් මොන චෝදනාවටද රඳවගෙන තිබුණේ කියලා. උසාවියේ නෝන්ට අප නියෝග කරේ ඒ මාසයකට පස්සේ පොලිසිය තවමත් ඒකට ක්‍රියාත්මක නොවීම නිසා. ඒ වගේම අපි දැක්ක ඒ කාල වකවානුවෙම උතුරේ උද්ඝෝෂණ පවත්වනවා. ගල් සභාපතිතුමනි අපි කනගාටු වෙන්නේ අපිට ගැටලුවක් නැහැ උතුරේ උද්ඝෝෂණ පවත්වන එක. දකුණේ උද්ඝෝෂණ පවත්වන අපිට ගැටලුවක් නැහැ. නමුත් උතුරේ ඒ උද්ඝෝෂණ පවත්වන වෙලාවෙත් පොලිසියෙන් ගිහලා තහනම් නියෝගයක් ගත්තා. ඒ තහනම් නියෝගය ගත්ත පමණක් නෙමෙයි අපි දැක්ක ජනාධිපතිතුමා යනවා ඒ උතුරේ ඒ උද්ඝෝෂණය කරන පිරිස හමුවට යනවා දැක්කා. දැන් දකුණේ උද්ඝෝෂණය කරන පිරිස
ක්‍රියාත්මක කරනවා. විනාඩි දෙකක් තියෙනවා.
මම උදේගමම්පිල මන්ත්‍රීතුමාගේ වෙලාවෙන් විනාඩි 5ක් ගන්නවා කර මන්ත්‍රීනි. ඒ උතුරේ ක්‍රියාත්මක වෙච්ච නීතියද දකුණේ ජනතාවට ක්‍රියාත්මකුනේ කියන ප්‍රශ්නේ අපි තුල තියෙනවා. අපි දැක්ක උතුරේ ඒ උද්ඝෝෂණය කරපු පිරිසට ජනාධිපතිතුමා කැඳවපු ආකාරය කොළඹට කැඳවුවා ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවුවා. අර දකුණේ ගිහිල්ලා උසාවියේ අර උද්ඝෝෂකයන් අර 80-40 දෙනෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්න කටයුතු කරපු රුවන් ගුණසේ කරලා එදා උසාවියට කරුණු දැක්වුවා. හැබැයි උතුරේ උද්ඝෝෂණය කරන පිරිසාවම ජනාධිපති මන්දිරයට ගිහිල්ලා ඒ උද්ඝෝෂණ ඉදිරියේ ඉඳගෙන සාකච්ඡා කරා. මේ නීතිය ක්‍රියාත්මක වීම සමාන විය යුතුයි කර සභාපතිතුමනි. ඒක දේශපාලන පක්ෂකින් අපි ඉල්ලන්නේ ඒක දේශපාලන පක්ෂයට එක විදියට ක්‍රියාත්මක කරන අනිත් දේශපාලන පක්ෂයට තව විදියෙන් ක්‍රියාත්මක කරන්න කියලා. මේ සියලු දෙනා ගියේ එදා දවසේ හම්බන්තොට උද්ඝෝෂණේ ජාතික සම්පත් රැක ගැනීමේ කාර්යභාරයට. හැබැයි ජාතික සම්පත් රැක ගන්න ගිය මිනිස්සුන් මොකද්ද ගහපු නීතිය? ඔවුන්ට කිව්වා ජාතික දේපල රාජ්‍ය දේපල විනාශ කිරීමේ පනත යටතේ ගහලා දවස් 40 ගානක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරා. ඒ නිසා මේ අමාත්‍යංශ තුලින් සිදු වන සමහර ක්‍රියාදියා බැලුවම ක්‍රියාමාර්ග දිහා බැලුවම පෞගේ අවුරුදු දෙකමාර තුල කොමිෂන් සභාව විශාල ප්‍රමාණයකට ගියා. FCID ආයතනයට ගියා, CID එකට ගියා, අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවට ගියා. මේ කොමිෂන් සභාවලින් කිසිම කරුණක් වාර්තා වුණේ නැහැ ඒ චෝදනාලත් පිරිසට. නමුත් අද බැඳුම් කර වංචාවේ කෝප් කමිටු දෙකකින් ඒ වාර්තා සනාථ වෙලා තියෙනවා. ඩිව් ගුණසේකර ඇමතුමාගේ කෝප් කමිටු වාර්තා වෙන මතකයි ගරු සභාපතිතුමනි. අපි පාර්ලිමේන්තුව නියෝජනය කරේ නැහැ. නමුත් අපිට මතකයි ඩිව් ගුණසේකර ඇමතුමා ආවිල්ලා කිව්වා මගේ වාර්තාව එළි දක්වන්න දවසකට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුව විසුරුවලා හැරියා කියලා. මම ඉල්ලීමක් කරනවා ගරු සභාපතිතුමනි. මේ අපේ ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න අපේ මන්ත්‍රීතුමන්ලගේ දැන් මේ යෝජනා කරා දුරකථන පරීක්ෂා කරලා බලන්න කියලා. දුරකථන පරීක්ෂා කරලා බලන්න කියලා. මම ඉල්ලීමක් කරනවා එහෙම කරනවා නම් අර පහුගිය කෝප් කමිටුවේ හිටපු 2015 අවුරුද්දේ ඩිව් ගුණසේකර මහත්තයා කෝප් කමිටුවේ හිටපු ඒ සමාජිකයන්ගේ දුරකථන පරීක්ෂා කරලා බලන්න. අපිට කිසි ගැටලුවක් නැහැ ඒක ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා නම්. ඒ නිසා අපි ඕනෑම පරීක්ෂණයකට ඒකාබද්ධ විපක්ෂයේ හැටියට සාධාරණව ඒක ක්‍රියාත්මක වෙනවා නම් දෙපාර්ශ්වෙම එක ආකාරයේ ක්‍රියාත්මක වෙනවා නම් අපිට කිසි ගැටලුවක් නැහැ මේ කරන ක්‍රමවේදයන් තුල. ඒ වගේම විශේෂයෙන්ම මම මතක් කර සිටිනවා ගරු සභාපතිතුමනි දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයටදී විශාල කාර්යභාරයක් කරන්න විශාල මුදලක් වෙන් වෙලා තියෙන අමාත්‍යංශය. නමුත් අද දවසේ පහුගිය ආණ්ඩුව විසින් ආරම්භ කරපු කටයුතු ගණනාවක් අපේ මාතර දිස්ත්‍රික්කයේ තුන ඇනහිටලා තියෙනවා. විශේෂම ගත්තම මහින්ද රාජපක්ෂ විද්‍යාලය අපිට මතකයි අපි සාගල් රත්නායක ඇමතුමාගෙන් ඉල්ලීමක් කරා දෙදස් දාසය අවුරුද්දෙත් යම් කිසි මුදලක් වෙන් කල්ල මේ කටයුතු ඉක්මං කරන්න කියලා. ඒවාගේම දකුණු පලාත අපේ මාතර දිශ්ි ලබච්ච දායද දෑට කිරුල ව්‍යාපෘතිය කොටවිල නගර කොටවිල නවනගර උසාවි සංකීර්ණය ඒවගේම බන්ධනාගාරය ඒවගේම රෝහල් පරිශ්‍රය මේ කරුණු කාරණාවලින් යම් කිසි කොටසක් පමණ ඉෂ්ට කරගන්න පුළුවන්කම ලැබුණේ. අද ඉතුරු කොටස් අද මන්දගාමීව ගමන් කරන ආකාරයක් අපි දන්නේ. එනිසා අපි ඉල්ලීමක් කරන විශේෂයෙන්ම මෙවර අයවැයෙන් වෙන් වෙලා තියෙන මුදලින් ඒ දකුණු පළාතේ ආරම්භ කරපු විශේෂම මාතර දිස්ත්‍රික්ක එතුමාත් නියෝජනය කරන දිස්ත්‍රික්කේ ඒ ආරම්භ කරපු ව්‍යාපෘති සඳහා මූලිකත්වය දීලා ඒ අවසානයක් දක්වා කරන්න කටයුතු කරන්න කියලා. ඒ වගේම තමයි මාතර දිස්ත්‍රික්කේ විශාල වෝදොරකට ලක් වුණා. මේ ලක්ෂ්මණ යාපා බේවරද නැමැතුමත් වෙන එතුමත් ඒ වෝදොරට ලක් වුණා. ඒ වෝදොර ලක් වුණාම හක්මන ආසන ඇතුළු මාතර දිස්ත්‍රික්කේ ආසන පහක ජනතාව විශාල පීඩනයක් ලක් වුණා. එසම මම ඉල්ලීමක් කරන ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ගරු අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. සමහරලාට අපි පහුගිය අවුරුද්දේ අයවැයෙන් වෙන් කරපු මුදල් දැම්මම සමහරලාට ඒ කරන්න තිබුණු කාර්යභාරය අද දෙගුණ තෙගුණ වෙලා තියෙනවා. එනිසා අඩුම තරමේ ඒ ගම් වතුරෙන් යටවෙච්ච ඒ අර පීඩා විදිච්ච දිස්ත්‍රික් වලට යම්කිසි මුදලක් වෙන් වෙනවා නම් ප්‍රතිපාදන තුලින් ඒ මුදල් ප්‍රමාණය යම්කිසි ආකාරයකින් වැඩි කරලා දෙන්න පුළුවන් නම් මාතර දිස්ත්‍රික්කේ ගාල්ල දිස්ත්‍රික්කේ රත්නපුරත් කළුතරත් කියන දිස්ත්‍රික් වල ඒ ජනතාවට යම්කිසි සේවයක් කරන්න මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පුළුවන්කම ලැබෙනවා. එසා අපි එදා දවසෙත් ඒක සම්බන්ධ කරන කමිටු යෝජනා කරා. විශේෂයෙන්ම ලක්ෂ 100ක පමණ මුදලකින් පහුගිය කාලේ කරන්න තිබුණු වැඩ කොටස මේ අවුරුද්ද වෙනකොට කරන්න බෑ කරු එමත්තුමනි. මේ වෙන විනයට ඒ ප්‍රමාණය තව වැඩි වෙලා තියෙනවා. දැන් උදාහරණයක් ගත්තම මගේ විමද්දගත අරමුදල් තුලින් පහුගිය අවුරුද්දේ ජනවාරි මාසේ මුදල් වෙන් කරාම ඒ මුදල් වලින් වැඩ කටයුතු ආරම්භ වෙන්න තිබුණේ ජූනි මාසේ. ඒ ජූනි මාසේ කියලා වැඩ කටයුතු ආරම්භ වෙනකොට ඒ අස්තමහින්තු ගත කරපු මුදලින් අර සැප්තැම්බර් මාසේ වෙනකොට ඒ වැඩ කටයුතු කරන්න බෑ. ඒ ගම් වතුර උදුරත් නිසා ඒ පාරවල් සියල්ල විනාශ වෙලා, ගොඩනැගිලි සියල්ල විනාශ වෙලා, ඒ යටිතල පහසුකම් අද විනාශයට පත් වෙලා තියෙනවා. එනිසා අපි ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම ඒ දිස්ත්‍රික්ක වලට. හරි, මම කියන්නේ අනිත් දිස්ත්‍රික්ක වලට දෙන්න පුළුවන් ඒකත් හොඳයි. අපේ മന്ത്രി ප්‍රතිපාදන යම්කිසි ආකාරයකින් වැඩි කරලා ලබා දෙන්න පුළුවන් නම් මම හිතනවා යම්කිසි සේවයක් මේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ඒ තුලින් කරන්න පුළුවන්කම ලැබෙනවා. සෝ මම මීට වැඩිය කාලය ගන්නෑ. විශේෂයෙන්ම මම මතක් කරනවා අපේ සාගල රත්නායක ඇමතුමාට මේ වන විට අපි දකිනෝ පත්තරවල සිරස්තල ගත්තම සිරස්තල දකින්නේ අපි දකින්න ඕන දේවල් නෙමෙයි. අපි දකිනවා පාතාලේ නැවත නැගිටලා තියෙනවා. අපි දැක්කා අගමැතිතුමා අපි දැක්කා ප්‍රවෘත්ති දැන්වීමක් දාලා තිබුණා තුනෙන් දෙකකින් දරුණු ගණයේ අපරාධ අඩු වෙලා තියෙනවා කියලා. නමුත් ගරු සභාපතිතුමනි යථාර්ථය ඒක නෙවෙයි. යථාර්ථය අපි දකිනවා අද ගාල්ල දිස්ත්‍රික්කේ මාතර දිස්ත්‍රික්කේ මේ බීතිකාව ඇවිල්ලා තියෙනවා. අර ආයේ 88 89 යුගයට යනවාද කියලා අපිට හිතෙනවා. අද ව්‍යාපාරිකයෝ සියලු ජනතාව අද බියෙන් ඉන්නේ. අද පාතාලය වර්ධනයක් වෙලා තියෙනවා. එනිසා අද පොලිසිය අද ක්‍රියාත්මක වෙලා මේ කටයුතු වෙනුවෙන් අවධානය යොමු කරලා විශේෂම දකුණේ නැගිටලා තියෙන පාතාලයේ මර්ධනය කරන්න නැත්තම් ඒ නීතිය හමුවට ගේන්න යම්කිසි ක්‍රමවේදයක් ඇති කළ යුතු තිබෙනවා. එනිසා ඔවුන්ගේ ඒ ජීවන අයිතිය අයිතිවාසිකම ලබා දෙන්න කටයුතු කරන්න කියන ඉල්ලීමක් කරමින් අවස්ථාව ලබා දීම පිළිබඳ සුදුවන්තේ මම